SBS Radio. SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඉතින් මේ සතියේත් ලෝක පුරාම වැඩි අවධානයක් යොමු වුණු පුවත් සමගින් ලෝ වටා විදෙස් විත්ති විශේෂඥ වෙත දැන් අපි යොමු වන්නේ. අදත් සුපෘතු පරිදි අපිත් සමග එකතු වෙන FP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඕමල් මම මුලින්ම කැමති දැනගන්න අපට උතුරු කොරියාවෙන් වාර්තා වෙනවා ඔවුන් අලුතෙන්ම නැවතත් නැෂ්ටික මිසයිල් අත්හදා බැලීමක් සිදු කොට තිබෙනවා කියලා. මෙහි ඇත්තටම තිබෙන අලුත් තොරතුරු මොනවාද?
ඔව් චරිතා, මීට කලිනුත් උතුරු කොරියාව දිගින් දිගටම මේ විදිහට ඔවුන්ගේ මිසයිල් අත්හදා බැලීම් කරලා තිබුණා. ඒවා බොහෝ වෙලාවට ගොඩබෙම ඉඳලා එල්ල කරපු මිසයිල්. නමුත් මේ අවස්ථාවේ ඔවුන්ගේ සබ්මැරිනයක් පාවිච්චි කරමින් සබ්මැරිනේකින් තමයි ප්‍රහාරය මිසයිල් ප්‍රහාරයක් අත්හදා බලලා තියෙන්නේ. ඉතින් මෙතන පේන්න තියෙන දේ තමයි මේකෙන් ඔවුන් ලෝකයට පෙන්වන්න උත්සාහ කරන්නේ උතුරු කොරියා භූමියේ පමණක් නෙමෙයි ලෝකයේ වෙන ඕනෑම තැනකට ඔවුන්ගේ සබ්මැරිනයක් යවලා එම ස්ථානයේ ඉඳලා න්‍යෂ්ටික අවියක් පවා එල්ල කිරීමට ඕනෑම කෙනෙක්ට එරෙහිව එල්ල කිරීමට ඔවුන්ට ඒ හැකියාව තියෙනවා කියලා ලෝකයට දැන්වීමයි. ඉතින් මෙතනදී මේක සිද්ධ වෙන්නේ ඇත්තටම උතුරු කොරියාවත් ඇමරිකාවත් අතර තවත් සාකච්ඡා වටයක් ආරම්භ වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන අවස්ථාවක. ඉතින් බොහෝ වෙලාවට මේ විදිහට උතුරු කොරියාව සාකච්ඡා වලට පිවිසෙන්න කලින් මේ විදිහට තමන්ගේ තියෙන ඒ යුදමය ශක්තිය විදහා පාන මේ ආකාරයේ අත්හදා බැලීම් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මෙතනදී වොෂින්ටන් බලධාරීන් සමග තවත් සාකච්ඡා වටයක් තියන්න ආසන්නෙම තමයි මේ විදිහට මේ අත්හදා බැලීම කරලා තියෙන්නේ.
ඔව්, එතකොට අපි මං හිතන ආසියාවට නැවතත් අවධානය යොමු කළොත් විශේෂයෙන්ම අපිට මේ සතිය අහනට ලැබුණා හොංකොං තුලින් නැවතත් අලුත් තොරතුරක්. මේ චීනය 70 කොමියුනිස්ට් සමරුවත් සමගින් හොංකොංහි දැන් අලුත්ම තත්ත්වය කුමක්ද? ඇත්තටම මේ චීන සමරුවත් සමගින් නැතු තත්ත්වය හරහා
චරිත, දැන් මාස ගානක ඉඳලා හොංකොං නුවර දිගින් දිගටම සතියන්තේ වාගේ වෙනකොට විරෝධතා පැවැත්වලා විශේෂයෙන්ම ගුවන් තුටුපොළේ කටයුතු අඩපණ වෙන තත්වයටත් ඒ විරෝධතාවය වර්ධනය වෙලා තිබුණා. නමුත් මේ සතියේ හොංකොං නුවර බලධාරීන් විසින් ඔවුනට සිද්ධ වුණා ජීව උණ්ඩ පාවිච්චි කරලා මේ විරෝධතාකරුවන් මුදා හරින්නට. ඉතින් මේක තමයි ප්‍රථම අවස්ථාව ජීව උණ්ඩ පාවිච්චි කරලා මේ විරෝධතාකරුවන් පලවා හැරීමේ කටයුත්ත හොංකොං පොලිසිය විසින් කරලා තියෙන්නේ. දැන් ඔවුන්ගේ ඉල්ලීම වෙලා තිබුණේ උදර්පන නීති, එහෙම නැත්නම් මේ එක්ස්ට්‍රඩිෂන් එක හොංකොං නුවර යම්කිසි සැකකරුවෙන් චීන මහා රාජ්‍ය, ඒ කියන්නේ අපි කියන්නේ මේන්ලන් චයිනා වල මොකක් හරි ප්‍රශ්නයකට අවශ්‍ය නම් ඒ පුද්ගලයා චීනයට පිටමං කිරීමේ ඒ නීතිය, ඒ බලය ලබා දෙන නීතිය හොංකොං නුවර සම්මත කරන්නට ඔන්න මෙන්න තිබීදී තමයි මේ විරෝධතාවය ඇති වුනේ. දැන් හොංකොං බලධාරීන් විසින් ඒ උදාර්පන නීතිය ඉල්ලා අස්කරගෙන තියෙනවා. ඒ වුණාට වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ප්‍රදේශයේ, කියන්නේ හොංකොං නුවරට අවශ්‍යයි කියලා මේ විරෝධතාකරුවන් ඒ තමන්ගේ විරෝධතාවය තවදුරටත් දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඉතින් මේ විරෝධතාකරුවන්ගෙත් පොලිසියෙත් ඇතිවෙන ඒ ගැස්ටන දැන් ඉතාමත්ම තීව්‍ර තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී හොංකොං පොලිසිය විසින් ඒ ජීව උණ්ඩ පාවිච්චි කරනවට අමතරව ඔවුන් ටියර් ගෑස්, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම, ඒ වගේම අර බීන් බෑග් ප්‍රහාර කියලා කියනවා එවැනි දේවලුත් උත්සන්න කරලා තිබුණා. ඉතින් මෙතන දැන් අත්‍තරම තීරණාත්මක තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. හොංකොං පාලකයන්ට පුළුවන්ද කියලා මේ තත්ත්වය සමනය කරන්න. මොකද මීට කලින් අවස්ථාවල චීනය ඉඟි කරලා තිබුණා මේ විරෝධතාකරුවන් එහෙම නැත්නම් මේ විරෝධතාවය සමනය වෙන බවක් නැත්නම් චීනයේ හමුදාව යදවලා හෝ මේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරනවා කියලා. දැන් මේ වෙනකොට ඉතාමත්ම අස්ථාවර භාවයක් හොංකොං නුවර ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ කාර්යාලවල කටයුතු සඳහා ලොකු බාධාවක් වෙලා තියෙනවා. මේ විදිහට හිටි හැටියේ විරෝධතාකරුවන් නොයෙකුත් ස්ථානවල, මහජනයා ගැවසෙන ස්ථානවල, එහෙම නැත්නම් රජයේ කාර්යාලවල මේ විදිහට තමන්ගේ විරෝධතාවය දැක්වීම නිසා. ඉතින් මේ පිළිබඳ දැන් හොංකොං නුවර බලධාරීන් වඩා දැඩි පියවරකට මින් ඉදිරියට යයි කියන අවධානම දැන් ඇති වෙලා තියෙනවා.
අවයත්තකම බ්‍රතානයෙන් අපිට නැතත් අහන්නට ලැබෙනවා මේ බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් අලුත්ම තොරතුරක්. බ්‍රතානය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නැවතත් අලුත් සැලැස්මක් ඉදිරිපත් කරලා තිබෙනවා බ්‍රෙක්සිට් සම්බන්ධයෙන්. මම කැමති ඒ ගැනත් දැනගන්න.
චරිතා, මේක ඇත්තටම බ්‍රිතාන්‍යයට ඉතාමත්ම තීරණාත්මක මාසයක් වෙන බවයි අපිට පේන්න තියෙන්නේ. මොකද මේ මාසේ අන්තිම වෙනකොට බ්‍රිතාන්‍ය අනිවාර්යයෙන්ම යුරෝපා සංගමෙන් ඉවත් වීමේ කටයුත්ත අවසන් වෙන්නට ඕන. ඉතින් බොරිස් ජොන්සන් බොහොම දැඩි පොරොන්දුවක් ජනතාවටත් පාර්ලිමේන්තුවටත් දීලා තියෙනවා. යුරෝපා සංගමයේ සමග එකඟතාවයක් ඇති කරගන්න පුළුවන් වුණත් නැති වුණත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඔක්තෝබර් 31 වෙනකොට ඉවත් වෙනවා කියලා. ඉතින් මේ සඳහා දැන් තුන් පාරක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී තෙරේසා මේගේ ඒ වැඩසටහන ප්‍රතික්ෂේප වුණා. මේ අවස්ථාවේදී බොරිස් ජොන්සන් තවත් අලුත් වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කළා තියෙනවා. මේකේ ප්‍රධානම කාරණාව හැටියට අපිට පේන්නේ ඔහු උත්සාහ කරනවා යම්තරම් මට්ටමක යුරෝපය සමග විශේෂයෙන්ම වෙළඳ ගනුදෙනු සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට, විශේෂයෙන්ම උතුරු අයර්ලන්තයේ, ඒ කියන්නේ බ්‍රිතාන්‍යයට අයත් උතුරු අයර්ලන්තය, අයර්ලන්ත රාජ්‍ය, අපි කියන මේ අයර්ලන්ඩ් කියන දූපතත් එක්කලා තියෙන ඒ වෙළඳ කටයුතු කිරීමේදී තීරුබදු අය නොකරන්නට තීන්දු කළා තියෙනවා. ඉතින් අයර්ලන්තය කියන්නේ යුරෝපා සංගමේ සමාජිකයෙක්, උතුරු අයර්ලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය කොටසක්. ඉතින් මේ මේ දෙපාර්ශ්වය අතර වෙළඳ ගනුදෙනු කිරීමේදී කිසිම බද්ධකට යටත් නොවි නිදහසේ වෙළඳාම කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දෙනවයි කියන ඒ අලුත් යෝජනාව ලැබිලා තියෙනවා. ਉਹ ඉදිරිපත් කළා තියෙනවා බොරිස් ජොන්සන්. නමුත් ඒකට ඔහුගේ පක්ෂයේ සමාජිකයන්ගේ සහාය ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මොකද දැන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වෙන්න ඕනයි කියන කණ්ඩායම ඔවුන්, ඒ කියන්නේ මේ බ්‍රෙක්සිට් එකට සහාය දක්වන අය කියන්නේ නම් කිසිම විදිහකින් මේ ආකාරයට අයර්ලන්තයත් සමග ඒ නිදහස් වෙළඳාමට ඉඩකඩක් තිබිය යුතු නැtei කියලා. ඉතින් මේ දේශ සීමාව හරහා වෙළඳාම් කිරීමේදී ඒ කටයුතු ලිහිල් කරන්නට බොරිස් ජොන්සන් යෝජනා කරලා තියෙනවා. නමුත් ඒ යෝජනාවත් ඔහුට පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරන්න පුළුවන්ද කියන බොහොම දැඩි ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ගේ පක්ෂයේ පිරිසකුත් බොරිස් ජොන්සන්ට විරුද්ධව කටයුතු කිරීමත්, ඔහු තමන්ගේ පක්ෂයේ ඉන්න සමාජිකයන් 21 දෙනෙක්, මන්ත්‍රීවරු 21 දෙනෙක් මේ වෙනකොට පක්ෂයෙන් නිරපලත් තියෙනවා. ඉතින් ඇත්තටම බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ සුළුතර රජයක් තමයි මේ වෙනකොට පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ රජය තව කොතරම් කාලයක් මේ ආකාරයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. බොහෝ දුරට මේ මාසයේ අවසාන වන්නට කලින් බ්‍රිතාන්‍ය නැවතත් පාර්ලිමේන්තුව, අලුත් පාර්ලිමේන්තුව මැතිවරණයකට පිවිසීමේ ඒ අවධානමත් දැන් උද්ගත වෙලා තියෙනවා.
එතකොට අපිට යේමනේනුත් වාර්තා වෙනවා. මේ යේමනේ සිරකරුවන් පිරිසක් මුදා හැර තිබෙන බවට මෙහි පසුබිම කුමක් තමයි?
ඔව්, මෙතන චරිතා අපි දන්නවා යේමනේ කැරලිකාරයම නැත්නම් හූති බෙදුම්වාදී කණ්ඩායමක් තමයි සෞදි අරාබියාවේ තෙල් පිරිපහදුවට, ඒ වගේම තෙල් ගබඩා කරන ස්ථානවලට පහුගිය කාලේ, ගිය මාසේ අර ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේ කියලා. ඉතින් ඒ ඩ්‍රෝන ප්‍රහාරයත් සමග මේ කලාපේ ඇති වෙලා තියෙන යුද බියත් එක්කලා ඒ වටපිටාව තුල තමයි යෙමනේ මේ හූති කැරලිකරුවන් දැන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ බාරයේ සිටින සෞදි අරාබියානු සම්බවයක් ඇති ඒ සිරකරුවන් ඔවුන් 300කට ආසන්න ප්‍රමාණයක් මුදා හැරීමට කටයුතු කරනවායි කියලා. ඉතින් මෙතනදී එක්තරා විදිහකට මේ හූදි කැරලිකරුවන් උත්සාහ කරන්නේ සෞදි අරාබියත් සමග යම්කිසි සාම වැඩපිළිවෙලකට පිවිසීමේ කටයුත්තක් සඳහා කියලා විශ්වාස කරනවා. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඔවුන් බොහෝ අවස්ථාවල යේමනේ ඒ අත්‍යවශ්‍ය මානුෂීය සහනාධාර ලබා දීමට බොහෝ පියවර අරගන්නට උත්සාහ කළාට මේ කැරලිකරුවන්ගේ මේ යුදමේ තත්ත්වය නිසා ඒ අත්‍යවශ්‍ය විශේෂම ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ද්‍රව්‍ය ඒ ප්‍රදේශයට යවා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. නමුත් දැන් මෙතනදී මේ හූදි කැරලිකරුවන් එක්තරා විදිහකට නව සාම වැඩපිළිවෙකට පිවිසීමේ ඉඟියක් හැටියට තමයි මේ විදිහට තමන්ගේ බාරයේ සිටින සිරකරුවන්, විශේෂයෙන්ම සෞදි හමුදා පිරිස්, එහෙම නැත්නම් සෞදියට පක්ෂපාත ඒ සටන්කාමින් පිරිස් මේ විදිහට මුදා හරින්න තීන්දුව කරලා තියෙන්නේ.
ඒත් එක්කම අපිට වාර්තා වෙනවා දැන් වසරක කාලයක් ගත වෙලා කියලා මේ ඝාතනයට ලක්ව සැලකෙන මාධ්‍යවේදී ජමාල් කාෂෝගිගේ ඒ මරණය සිදු වී වසරක් ගත වී තිබෙනවා කියලා. දැන් ඔහුගේ මරණය සම්බන්ධයෙන් නැවතත් මේ නිසා සෞදි බලධාරීන්ට මං හිතන්නේ චෝදනා එල්ලවෙමින් පවතිනවා නේද? මං කැමති ඒකෙනත් දැනග.
ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ දෙවැනිදා තමයි ජමාල් කෂෝගි තුර්කියේ තියෙන සෞදි කොන්සුල් කාර්යාලයකට ගමන් කරේ. ඔහුගේ සෞදියාවට නැවත යන්නට ඔහුට අවශ්‍ය වීසා බලපත්‍ර ලබා ගැනීම සඳහා. ඉතින් ඔහු ඒ කොන්සුල් කාර්යාලයට ගියාට පස්සේ ඉස්තාන්බුල් නුවර තිබිච්ච කොන්සුල් කාර්යාලයට ගියාට පස්සේ ඔහු නැවතත් ඒකෙන් පිට වුණේ නැහැ. ඔහුව සෞදි අධිකාරීන් විසින් නැත්නම් සෞදි රාජ්‍යයේ නිලධාරීන් විසින් ඝාතනයට ලක් වුණා කියන කාරණාව දැන් බොහොම ප්‍රචලිතයි. නමුත් අද වෙනතුරුත් ජමාල් කෂෝගිගේ මලසිරරවත් සොයාගන්නට බැරි වෙලා තියෙනවා. ඉතින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ඒ වගේම අනිකුත් ජමාල් කෂෝගි හිතවතුන් සහ ඔහුගේ පුවත්පත බොහොම දැඩි ඉල්ලීමක් මේ අවස්ථාවේදී කරලා තියෙනවා සෞදි බලධාරීන්ට ජමාල් කෂෝජිට මොකද්ද උනේ කියන කාරණාව ලෝකයට දැන්වීමට. ඒ එක්කම ජමාල් කෂෝජිගේ මිතුරන් බොහෝ දෙනෙක් මේ වෙනකොට තවමත් සෞදි අරාබියාවේ හිරගෙවල් වල හිර කරලා තියෙනවා. ඔවුන් නිදහස් කරන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ එක්කම විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ස්වාධීන පරීක්ෂණයක් එහෙම නැත්නම් ස්වාධීන අධිකරණ පද්ධතියක් තුළින් ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බලන්න කියලා දැන් ලොකු බලපෑමක් තියෙනවා. ඉතින් මේ බලපෑම ඇති වෙන්නේ සෞදි අරාබියාව මේ වෙනකොට මැද පෙරදිග අලුත් මේ යුද වාතාවරණයක් ඇතිවීමේ ඒ වටපිටාව තුළයි. අපි දැක්කා සෞදි අරාබියාවේ තෙල් පිරිපහදු ස්ථානවලට යේමනින් කියලා ඒ එල්ල වෙච්ච ප්‍රහාරය. ඉතින් ඒ ප්‍රහාරය පිටපස්සේ ඉන්නේ ඉරානය කියලා ඔවුන් දිගින් දිගටම චෝදනා කළා. ඉතින් ඉරානයත් සමගත් මේ වෙනකොට සටන් ඇති වෙන ඒ ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. එවැනි වටපිටාවක තමයි සෞදි අරාබියාව මේ විදිහට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් විශේෂයෙන්ම මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑමට ලක් වෙන්නේ ජමාල් කෂෝජි සම්බන්ධයෙන් යම් කිසි පරීක්ෂණයක් ස්වාධීන කාටත් පිළිගත හැකි පරීක්ෂණයක් කරන්න කියලා.
ඔය එතකම මේ ෆේක් නිවුස් එමත් නැත්නම් මේ සමාජ මාධ්‍ය ජාලතුලින් මේ බොරු ප්‍රචාර සිදුවනවා යයි කියන කාරණය පිළිබඳව ලෝකයේ බොහෝ අවධානයක් මේ වන විට යොමු වී තිබෙනවා. අපිට සිංගප්පූරුවෙන් වාර්තා වුණා මේ සතියේ ඒ සම්බන්ධයෙන් ඔවුන් ගන්න අලුත්ම ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඒ ගැන දැනගෙන කැමති යමල්.
ඔව්, ඇත්තරම චරිතා දැන් මාස කිහිපයකට කලින් සිංගප්පූරුව ප්‍රකාශයට පත් කළා ඔවුන් මේ විදිහට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොරු ප්‍රචාරය වෙන එක සම්බන්ධයෙන් එහෙම නැත්නම් නොයෙකුත් දෙනාට අපහාස වෙන ආකාරයෙන් ඒකම අසත්‍ය තොරතුරු ප්‍රවෘත්ති හැටියට පළවීම සමාජ මාධ්‍ය තුලින් පළවීම වැළැක්වීමට පියවර ගන්නවා කියලා. ඉතින් ඒ ගත්ත පියවරවල ප්‍රතිඵලයක් හැටියට මේ සතියේ ඉඳලා අලුත් දඩමුදල් එහෙම නැත්නම් ඒ අලුත් නීති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. මේ නීති ප්‍රකාරව යම්කිසි පුද්ගලයෙක් සමාජ මාධ්‍ය ජාලයේ ඔස්සේ බොරු ප්‍රවෘත්ති විකාශය කළොත් එහෙම නැත්නම් අන් කෙනෙකුට හානි වෙන ආකාරයේ ප්‍රවෘත්ති මැව්වොත් ඒවා ඔවුන්ට සිංගප්පූරු මුදලෙන් ඩොලර් මිලියනයක දඩයකට යටත් කරන්නට පුළුවන්. ඒ එක්කම අවුරුදු 10කට නොවැඩි සිරදඬුවමක් ලබා දෙන්නත් පුළුවන්. ඉතින් මේවා ඉතාමත්ම අපි සමාජ ජාලා පරිශීලනය කරන බලපුවාම මේක ඇත්තටම බොහොම දැඩි දඬුවම් හැටියට හඳුන්වන්න පුළුවන්. ලෝකේ වෙන කිසිම රටක් මෙතරම් දැඩි නීති රීති පනවපු නැති වටපිටාවක තමයි සිංගප්පූරුව මේ කාරණාව කළා තියෙන්නේ. ඉතින් බොහෝ දුරට අනෙකුත් රාජ්‍යනුත් මෙවැනි මේ නීතියෙන් පූර්වදර්ශයක් අරගෙන විශේෂයෙන්ම සමාජ ජාලාවලට ඒ බලපෑම් කරයි කියන බිය දැන් ඇති වෙලා තියෙනවා. ඒකම මේ සමාජ ජාලා පවත්වාගෙන යන Google සහ Facebook, Twitter වගේ ඒ ආයතනත් ඔවුනුත් ඇත්තටම මේ දැනදී කනස්සල්ල පළ කරලා තියෙනවා. මේක සමහර විට රාජ්‍යයන් තමන්ගේ දේශපාලන එදිරිවාදීන් මැඩ පැවැත්වීම සඳහා මේක පාවිච්චි කරයිද කියලා. නමුත් කෙසේ වෙතත් මේ සමාජ ජාලා තුලින් කොතරම් දුරට මේ ෆේක් නිවුස් එහෙම නැත්නම් බොරු ප්‍රවෘත්ති විකාශනය වෙනවද කියන එක නිසා ඒකට ප්‍රතිඋත්තරයක් හැටියට එහෙම නැත්නම් ඒක එවැනි දේවල් පාලනය කිරීම සඳහා මේක තමයි රටක් විසින් ප්‍රථමයෙන්ම මේ විදිහට දැඩි දඬුවම් සහ දැඩි නීති පනවලා තියෙන්නේ. ඉතින් ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. එක්තරා දුරකට මේ මුල් අවධියේදී යම්කිසි බුරුලක් මේ සමාජ මාධ්‍ය වලට දෙන්න සිංගප්පූරු බලධාරීන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ එක්කම මේ සමාජ ජාලාවක් යම්කිසි අසත්‍ය ප්‍රවෘත්තියක් පළ වෙනවා නම් ඒ ප්‍රවෘත්ති අසත්‍ය බවට ඒ ප්‍රවෘත්තියේම තැනක බොහොම පාඨකයාට බොහොම පැහැදිලිවම පේන විදිහට මේක ෆේක් නිවුස් කියලා එවැනි ලේබලයක් ඇලවීමත් මේ සමාජ ජාලා මාධ්‍ය හසුරවන සමාගම් වලට, ඒ කියන්නේ Facebook, Twitter සහ Google සමාගම් වලට ඔවුන්ටත් බල කරලා තියෙනවා. ඉතින් ඔවුන්ටත් ලොකු වගකීමක් වෙනවා මේ අවස්ථාවේදී තමන්ගේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් යම් කිසි කෙනෙක් ෆේක් නිවුස් නැත්තම් බොරු ප්‍රවෘත්ති පළ කරනවා නම් ඒවා නතර කිරීමට මේ සමාජ මාධ්‍ය ජාලාවලටත් ලොකු වගකීමක් මේ නීති ක්‍රියාත්මක වීමත් සමගම පැවරෙනවා.
අවසාන වශයෙන් අමල්, අපිට මේ සතියේ මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය පැවැත්වුණ බවට ඔස්ට්‍රේලියාවේ තිය මදුටුව සමරන ලැබුවා. දැන් ඒත් එක්කම මේ ඉන්දියාවෙන් අපිට වාර්තා වෙනව නේද? ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා විසින් යම්කිසි ප්‍රකාශයක් සිදු කරලා තිබෙනවා. මොකද්ද මේ කතාව?
ඔව්, මෙතන චරිත විශේෂය වෙන්නේ දැන් මහත්මා ගාන්ධිතුමාගේ 150 වැනි ජන්මදිනය සමරනකොට මේ අවස්ථාවේදී මෝඩි අග්‍රාමාත්‍යවරයා මේක ඔහු උපයෝගී කරගත්ත ඉන්දියාව පිරිසුදුව තබා ගැනීමේ වැඩපිළිවෙලක ආරම්භයේ හැටියට. මෙතනදී මෝඩි අග්‍රාමාත්‍යවරයා කියා සිටියා ඔහු දැන් පහුගිය මාස 60ක්, එහෙම නැත්නම් අවුරුදු 5ක කාලයක් බලයේ ඉන්න අතරතුරේදී ඔහුට පුළුවන් වුණා කියලා සෑම ඉන්දියානු පුරවැසියෙකුටම වැසිකිලි පහසුකම් ලබා දෙන්න. නම් බොහෝ දෙනා බොහොම උපහාසාත්මක කතා කරපු දෙයක් තමයි ඉන්දියාවේ වැසිකිලි වලට වඩා වැඩි ජංගම දුරකථන ප්‍රමාණයක් රට තුල තියෙනවා. මේ වැසිකිලි භාවිතා කරන ප්‍රමාණය බොහොම අඩුයි. බොහෝ පහළ ආදායම් ලබන පුද්ගලයන් ඔවුන්ට නිසි වැසිකිලි පහසුකම් නැtei කියලා. ඉතින් මේ අනුව මෝඩි අග්‍රාමාත්‍යවරයා සඳහන් යම්කිසි සංඛ්‍යාලේඛන වගයක් සඳහන් කළා. ඔහු කිව්වා පහුගිය අවුරුදු 5ට ඔහුට පුළුවන් වුණා කියලා වැසිකිලි මිලියන 110ක් අලුතෙන් ඉන්දියාව පුරාම ස්ථාපිත කරන්න. ඒ නිසා ඔහු විශ්වාස කරනවායි කියලා ඉන්දියාවේ ජනගහණයෙන් භාගයක් විතර, අතරම මිලියන 600ක් විතර සංඛ්‍යාවක් කිසිම වැසිකිලි පහසුකමක් නොතිබිච්ච උදවිය. ඉතින් දැන් මේ පහුගිය අවුරුදු 5 ඔහු ගත්ත ක්‍රියාමාර්ගය නිසා මේ සතිය වෙනකොට ඉන්දියාවේ සෑම පුරවැසියෙකුටම කොහේ හෝ වැසිකිලි පහසුකමක් දැන් සලස්වලා තියෙනවා කියලා. ඉතින් මේක ඇත්තටම ඉන්දියාවේ එක්තරා විදිහකට මුළු රටම පිරිසිදුව තබා ගැනීමේ වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයක් හැටියට ගාන්ධි තුමාගේ ඒ සංවත්සරයේදී මෝඩි බොහොම ආඩම්බරයෙන් මේක පැවසුවා.
ඔව්, එහෙමනම් අමල් ඔබට ගොඩක් ස්තුතියි. අපි නැවතත් ලබන සිකුරාදාත් ලොව අටතුලින් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් චරිත.
Enjoy more stories in your language by visiting sbs.com.au.